අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, මේ සෝදානම ඌවේ ගුරු කෙතරින් ගණිතයේ පාඩම ඔබ වෙත ගෙන එන්න. අද දවසේ ගණිතයේ පාඩම ඔබට කියලා දෙන්නේ බණ්ඩාරවල අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශක නුවන් අතපත්ත ගුරුතුමන්.
දයාබර දුවේ පුතේ, අදත් අපි ඌව ගුවන් විදුලිය ඔස්සේ විකාශනය වන ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන තුලින් 10 ශ්‍රේණිය සඳහා ගණිතයේ පාඩමක් සාකච්ඡා කිරීමටයි මේ සූදානම් වෙන්නේ. ඉතින් දුවේ පුතේ, මාද ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ කුලකහ සම්භාවිතාවය නැමැති තේමාව යටතේ එන කුලක පාඩම පිළිබඳව. දුවේ පුතේ, ඔබට මේ මාතෘකාව කියනකොට මතකයට නැගෙනවා ඇති, අපි 6 ශ්‍රේණියේදී තේරීම නැමැති මාතෘකාව යටතේත්, 7 සහ 8 ශ්‍රේණිවලදී කුලක කියන මාතෘකාව යටතේත් මූලික සංකල්ප හදාරා තිබෙන බව. ඒ වගේම 9 ශ්‍රේණියේදීත් අපි කුලක පිළිබඳව යම් යම් සංකල්ප සාධනය කරගෙන තිබෙනවා. ඉතින් දුවේ පුතේ, 9 ශ්‍රේණියේ 21 වෙනි පාඩම, 10 ශ්‍රේණියේ 18 වන පාඩම වගේම 11 ශ්‍රේණියේ 25 වෙනි පාඩම ලෙසත් මේ කුලක පිළිබඳ ඇති සංකල්ප හදාරන්නට තිබෙනවා. කුලක පාඩම ඇසුරින් අපොස සාමාන්‍ය පෙළ ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි පත්‍රයේ ලකුණු දෙකක් ලබා ගත හැකි කෙටි ප්‍රශ්නයකුත්, ගණිතයේ දෙක ප්‍රශ්න පත්‍රයේ ලකුණු 10ක් ලැබෙන ප්‍රශ්නයකුත් අඩංගු වෙනවා. ඒ නිසා මේ පාඩම ඔබට ඉතා වැදගත් වන මාතෘකාවක් බව හඳුන්වන්නට පුළුවන්. එහෙමනම් දුවේ පුතේ, මේ මාතෘකාව අපි ඉතා හොඳින් අවබෝධ කරගත්තොත් ඉතා පහසුවෙන් මේ ලකුණු 14ක පමණ ප්‍රමාණය සාමාන්‍ය පෙළ විභාගයේදී ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම දුවේ පුතේ, මේ පාඩම ඉතා වැදගත් වීමට හේතු වන තවත් කරුණක් තියෙනවා. මේ පාඩම හොඳට හැදෑරීම තුලින් සිංහල භාෂාව හැසිරවීමේ උසස් හැකියාවක් ලැබෙන බවත් ඔබ මතක තබා ගත යුතු වෙනවා. එහෙමනම් දුවේ පුතේ, අපි මුලින්ම කුලක කියන්නේ කුමක්ද කියලා බලමු. කුලකයක් කියන්නේ කුමක්ද කියලා සාකච්ඡා කිරීම අපි 7-8 පන්තිවලදීම කතා කරලා තිබෙනවා. කුලකවල අදහස තේරීම ගැනීමට කුලකවලට ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන මතක වචනය මතක තබා ගැනීමෙන් ඉතා පහසුවෙන් එහි අර්ථය හඳුනා ගන්නට පුළුවන්. ඉංග්‍රීසි භාෂාවෙන් කුලක කියලා කියන්නේ සෙට් කියන වචනේ. සෙට් එකක් කියලා කියන්නේ කුලකයක්. එහෙමනම් දුවේ පුතේ, ඔබේ නිවසේ තිබෙන කුලක මොනවාද කියලා ඇහුවොත් ඔබට සමහර විට පහසුවෙන් පිළිතුරු දිය නොහැකි වුණත්, ඔබේ නිවසේ තිබෙන සෙට් මොනවාද කියලා ඇහුවොත් ක්ෂණිකව මතකයට නැගෙන සෙට් වර්ග කීපයක් තිබෙනවා. ගෙදර සාලේ පුටු සෙට්, කුස්සියේ හැඳි සෙට්, පිඟන් සෙට්, වීදුරු සෙට්, ඒ වගේම ඔබ ළඟ පාසල් උපකරණවල පෑන් සෙට් තිබෙනවා. මේ ආදී වශයෙන් බොහෝ සෙට් ඔබට මතක් වෙනවා ඇති. එහෙමනම් දුවේ පුතේ, මේ සෙට් එකක තියෙන ලක්ෂණ මොනවාද? මේ සෙට් එකක තිබෙන ලක්ෂණ මොනවාද කියලා අපි මුලින්ම බලමු. පෑන් සෙට් එක ගැන බලන්න. පෑන් සෙට් එකේ එකිනෙකට වෙනස් වර්ණවලින් යුත් එකම හැඩයට එකම තරමට තිබෙන පෑන් හයක් 12ක් පමණ ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම පුටු සෙට් එකෙත් එකම මෝස්තරයේ සහිත පුටු 6ක් 4ක් ආදී වශයෙන් තිබෙනවා. දැන් බලන්න දුවේ පුතේ, ඔබගේ නිවසේ සාලේ එකිනෙකට වෙනස් මෝස්තරවලින් යුක්ත පුටු සෙට් කීයක් පමණ තිබෙනවද කියලා. ඒ වගේම වීදුරු සෙට් එකක් අරගෙන බැලුවොත් ඒ වීදුරු සෙට් එකේ තිබෙන වීදුරුවල එකම මල, එකම ඉර, එකම හැඩය අන්නේ ආදී වශයෙන් ඒ සෙට් එක සමන්විත වෙනවා. ඉතින් එතකොට මෙන්න මේ විදිහට නිශ්චිතව වෙන්කර දැක්විය හැකි අවයව සහිත සමූහ තමයි කුලක කියලා කියන්නේ. කුලකයක් කියලා කියන්නේ නිශ්චිතව වෙන්කර දැක්විය හැකි අවයව සහිත සමූහ. එහෙමනම් දුවේ පුතේ, කුලක ගණිතයේදී ඉගෙන ගත්තාට ඒ සියල්ල තිබෙන්නේ මේ අපිවට පරිසරයේ බව ඔබට දැන් තේරුම් යනවා ඇති. දැන් දුවේ පුතේ බලමු, කුලක කොහොමද සමූහ වශයෙන් දුන්නොත් ඒවා පැහැදිලිවම කුලකයක්ද නැද්ද කියන එක තීරණය කිරීම පිළිබඳ උදාහරණ කීපයක් අපි සාකච්ඡා කරමු. අපි දන්නවා කුලකයක් කියලා කියන්නේ කිසියම් සමූහයකට අයත් වන දේ මොනවාද කියලා නිශ්චිතව හඳුනා ගැනීමට පුළුවන් නම් අන්න ඒ සමූහය කුලකයක් ලෙස නම් කරන්නට පුළුවන්. අපි බලමු පිරිමි ළමයි. පිරිමි ළමයි කියන්නේ සමූහයක්. දැන් මේ සමූහය කුලකයක් වේද නොවේද කියලා බලන්නට අපි පිරිමි ළමුන් නිශ්චිතව හඳුනාගත හැකිද කියලා කල්පනා කරන්නට ඕනි. සැබවින්ම පිරිමි ළමයි නිශ්චිත කණ්ඩායමක් විදියට හඳුනා ගන්නට පුළුවන්. එහෙමනම් පිරිමි ළමයි කියන්නේ කුලකයක්. ඒ වගේම තවත් කුලකයක් තමයි ගැහැණු ළමයි. ඒ වගේම එකත් පහත් අතර පූර්ණ සංඛ්‍යා. අන්න බලන්න, එකත් පහත් අතර පූර්ණ සංඛ්‍යා. එකත් පහත් අතර පූර්ණ සංඛ්‍යා කිව්වහම එකත් පහත් අතර තිබෙන 2, 3, 4 යන සංඛ්‍යා තමයි ඒ සමූහයට අයිති වෙන්නේ. එහෙමනම් ඒක නිශ්චිතව වෙන්කර හඳුනාගත හැකි අවයව සහිත සමූහයක්. එහෙමනම් ඒකත් කුලකයක්. ඒ වගේම දුවේ පුතේ බලන්න, හොඳ ළමයි. හොඳ ළමයි කිව්වොත් මොන ලක්ෂණ වලින්ද හොඳ ළමයි අඳුරගන්නේ? දැන් අපි යම් අවස්ථාවකදී යම් කිසි ක්‍රීඩාවකදී අන්න අපි කියනවා පළවෙනියා දෙවෙනියා වුණා නම් අන්න හොඳ ළමයි. ඒ වගේම පන්තියේ පළවෙනියා දෙවෙනියා වුණා නම් අන්න හොඳ ළමයි. ඒ ආදී වශයෙන් හොඳ ළමයි කියන සමූහය තෝරා ගැනීමට නිශ්චිතව ලක්ෂණ නැහැ. ඒ නිසා අර හොඳ ළමයි කියන සමූහය කුලකයක් නෙමෙයි. ඒ වගේම දිගම ගංගා. දැන් අපි කියමු දිගම ගංගා. දිගම ගංගා කිව්වහම මොනවාද දිගම ගංගා වලට අයිති වෙන්නේ? සියලුම ගංගා දිගින් යුක්තයි. ඉතින් අන්න ඒ නිසා දිගම ගංගා නිශ්චිතව හඳුනා ගන්නට බෑ. අපි කිව්වොත් මේක කිලෝමීටර 100ට වඩා දිග ගංගා කියලා කිව්වොත් නම් අන්න ගංගාවල දිග ප්‍රමාණය මැනගලා තියෙනවා. මැනීමෙන් අනතුරුව 100ට වඩා වැඩි, කිලෝමීටර 100ට වඩා වැඩි දිගක් සහිත ගංගා අන්නේ සමූහයට නම් කරන්නට පුළුවන්. ඒ වගේම අපි තවත් සමූහයක් බලමු. ලෝකයේ සිටින මීටර 5ක් උස මිනිසුන්. අන්න බලන්න දුවේ පුතේ, ලෝකයේ සිටින මීටර 5ක් උස මිනිසුන්. මීටර 5ක් උස මිනිසුන් ලෝකයේ ඉන්නවද? කිසිවෙක් නැහැ. මීටර 5ක් උස මිනිසුන් ලෝකේ නෑ. එහෙමනම් අපිට ප්‍රශ්නේ තියෙන්නේ මීටර පහක් කුස මිනිසුන් කියන සමූහය කුලකයක් වේද නොවේද කියන එක. එතකොට දුවේ පුතේ බලන්න, මීටර පහක් කුස මිනිසුන් ලෝකේ කිසිවෙක් නෑ. හැබැයි අපි ස්ථිරවම දන්නවා මීටර පහක් කුස මිනිසුන් ලෝකයේ නැති බව. අන්න ඒ නිසා අපිට ඒ සමූහය තුල මිනිසුන් සිටිනවාද නැද්ද කියන එක නෙමෙයි මෙහිදී වැදගත් වෙන්නේ. ඒ සමූහය නිශ්චිතව හඳුනා හැකිගත හැකිද නොහැකිද කියන එක. එහෙමනම් දුවේ පුතේ අපි දන්නවා පැහැදිලිවම මීටර පහක් කුස මිනිසුන් නැහැ. එහෙනම් මේ සමූහය නිශ්චිතව හඳුනාගත හැකි. අවයව කිසිවක් නොමැති වුණත් එම සමූහය නිශ්චිතව හඳුනාගත හැකි නිසා මීටර පහක් කුස මිනිසුන් කියන සමූහයත් පැහැදිලිවම කුලකයක් ලෙස ගන්නට පුළුවන්. ඉතින් දැන් තේරුණා නේද කුලක හඳුනා ගන්න හැටි? කුලකයක් වේද නොවේද කියන ප්‍රශ්නයට පිළිතුර ලබා ගැනීමේදී අපි හොඳින් මතක තබා ගත යුත්තේ යම්කිසි සමූහයක් නිශ්චිතව හඳුනාගත හැකිද නොහැකිද කියන එක මත තමයි එය කුලකයක් වේද නොවේද කියන එක තීරණය වෙන්නේ. එහෙමනම් දුවේ පුතේ දැන් අපි කුලකයක් හඳුනා ගන්න හැටි දැනගත්තා. දැන් අපි බලමු කුලක නිරූපණය කරන ආකාර මොනවාද කියලා. කුලක නිරූපණය කරන ආකාර මොනවාද කියලා අපි 7-8-9 ශ්‍රේණිවලදී කුලක නිරූපණය කරන ආකාර තුනක් හඳුනාගෙන තිබෙනවා. දැන් අපි ඒව මතක් කරොත් පළවෙනි එක තමයි කුලකයක් නිරූපණය කරන්නට පුළුවන් විස්තර කිරීමක් ලෙස. විස්තර කිරීමක් ලෙස කුලකයක් නිරූපණය කරන්නට පුළුවන්. ඒ වගේම දෙවෙනි ආකාරයේ තමයි එම සමූහයට අයත් අවයව ලැයිස්තුගත කර දැක්වීමක් ලෙස කුලකයක් නිරූපණය කරන්නට පුළුවන්. අවයව ටික ලැයිස්තුගත කරලා දක්වනවා. එතකොට මේ අවයව ටික ලැයිස්තුගත කරලා දැක්වීම කුලකයක් නිරූපණය කරන්නට පුළුවන්. ඒ වගේම තවත් එකක් මතකද, රූපික නිරූපණයක් ලෙස කුලක නිරූපණය කරා. අන්නේ රූපික නිරූපණයක් ආකාර ඉදිරිපත් කිරීමේ ක්‍රමයට අපි කියනවා වෙන් රූප කියලා. වෙන් රූපයක් ආකාරයටත් කුලකයක් නිරූපණය කරන්නට පුළුවන්. අන්නේ ක්‍රම තුනම අපි 9 ශ්‍රේණියේ වෙනකොට ඉගෙනගෙන තිබුණා. දැන් අපි 10 ශ්‍රේණියේදී කුලක නිරූපණය කරන තවත් ක්‍රමයක් අලුතෙන් ඉගෙන ගන්නවා. අන්නේ ක්‍රමයට අපි කියනවා ජනන ස්වරූපය කියලා. කුලකයක් නිරූපණය කිරීමේ ජනන ස්වරූපය කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ මෙන්න මේ කුලකයක් නිරූපණය කිරීමේ ක්‍රම හතරෙන් විස්තර කිරීමක් ලෙස දැක්වීම, අවයව ලැයිස්තුගත කර දැක්වීම, ජනන ස්වරූපයෙන් දැක්වීම කියන ක්‍රම තුනේදීම අපි සංගල වරහන් යුගලක් තුල තමයි ඒ අදාළ කුලකය නිරූපණය කරන්නේ. විස්තර කිරීමක් ලෙස දැක්වුවත්, අවයව ලැයිස්තුගත කර දැක්වීමත්, ජනන ස්වරූපයෙන් දැක්වීමේදී ඒ සියල්ල සංගල වරහන් යුගලක් තුල තමයි නිරූපණය කරන්නේ. වෙන් රූප තුල නිරූපණය කරනවා කියලා කියන්නේ වෘත්තාකාර හැඩති සංවෘත රූපයක් තුල කුලකය නිරූපණය කිරීම. වෘත්තාකාර හැඩය ඇති සංවෘත රූපයක්. දැන් සමහර බොහෝ ළමයි මා පන්ති කාමරේදී දැක තිබෙනවා වෙන් රූප වලින් නිරූපණය කරනකොට මේ වෙන් රූපේ නිරූපණය කිරීම සඳහා කුලකය දැක්වීමේදී කවකටුව භාවිතා කරමින් වෘත්ත අඳිනවා. එය හොඳයි, නමුත් එවැනි අවශ්‍යතාවයක් මෙහිදී ඇත්තේ නැහැ. ඔබ බලන්න ඔබේ පෙළ පොතේ ප්‍රශ්න පත්‍රවල එවැනි වෙන් රූප නිරූපණය කරනකොට වෘත්තාකාර හැඩේ තියෙන, ඉලිප්සාකාර හැඩේ තියෙන ආකාරයට වෙන් රූප නිරූපණය කරනවා. ඉතින් ඒ නිසා කවකටුව භාවිතයෙන් රවුම් ඇඳ කුලක නිරූපණයේ වෙන් රූපයක් හැටියට නිරූපණය කිරීම අත්‍යවශ්‍ය වෙන කරුණක් නෙමෙයි. එහෙමනම් දුවේ පුතේ, දැන් අපි බලමු මේ කුලක නිරූපණය කරන ආකාර හතරෙන් අලුතෙන් අපි 10 ශ්‍රේණියේදී ඉගෙන ගන්න ජනන ස්වරූපයේ කුමක්ද කියලා. දැන් මම උදාහරණයක් හැටියට සමූහයක් නම් කරනවා. මම කියනවා එකත් පහත් අතර පූර්ණ සංඛ්‍යා. එකත් පහත් අතර පූර්ණ සංඛ්‍යා. එහෙමනම් මේ එකත් පහත් අතර පූර්ණ සංඛ්‍යා කියන එක අපි කැපිටල් අකුරකට සමාන කළා සංගල වරහණක් තුල එකත් පහත් අතර පූර්ණ සංඛ්‍යා කියලා ලිව්වොත් අන්නේ ලිවීමේ ක්‍රමයේ ඒ නිරූපණය කිරීමේ ක්‍රමයේ තමයි විස්තර කිරීමක් ලෙස දැක්වීම කියලා කියන්නේ. අපි හැම වෙලාවෙම කුලකයක් නිරූපණය කිරීමේදී ඉංග්‍රීසි කැපිටල් අකුරකට සමාන කරලා තමයි සංගල වරහණ තුල කුලකේ නිරූපණය කරන්නේ. ඉතින් එහෙමනම් එකත් පහත් අතර පූර්ණ සංඛ්‍යා සංගල වරහණ තුල යොදලා මේ සංගල වරහන්ට මුලින් අපි කැපිටල් A සමානයි කියලා දැම්මොත් එහෙනම් අන්න ඒ කුලකයේ සමානයි එකත් පහත් අතර පූර්ණ සංඛ්‍යා කියලා ලියන්නට පුළුවන්. ඒ වගේම දුවේ පුතේ දෙවෙනි ක්‍රමයේ තමයි මේ කුලක අවයව ලැයිස්තුගත කිරීමේ ක්‍රමය. එහෙමනම් දැන් අපි මේ කිව්ව ඒ කියන කුලකේ අවයව ලැයිස්තුගත කරන හැටි බලමු. එකත් පහත් අතර පූර්ණ සංඛ්‍යා. එතකොට එකත් පහත් අතර කියන එකේදී ඉතා හොඳට මතක තියාගන්නට ඕනි, එකයි පහයි අතර කිව්වොත් මේ කුලකේ අවයව හැටියට එක අයිතිත් නෑ, පහ අයිති වෙන්නෙත් නෑ. ඒ අතර තියෙන 2, 3, 4 කියන සංඛ්‍යා ටික තමයි මෙන්න මේකේ අවයව ලෙස අපි සලකන්නේ. එහෙමනම් අන්න දෙවෙනි ක්‍රමය ලැයිස්තුගත කිරීමක් ආකාරයට අපි මුලින් සඳහන් කරපු කුලකේම ලියනවා නම් කැපිටල් A සමානයි සංගල වරහන තුල 2, 3, 4 දාලා සංගල වරහන වහනවා. අනිවාර්යයෙන්ම අවයව ලැයිස්තුගත කිරීමේදී ඒ අවයව අතර කමාව දැමීම ඉතා වැදගත් වෙනවා. අවයව අතර කමාවක් දැමීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම මේ ඒ කියන කුලකය වෙන් රූපයක නිරූපණය කරමු. එහෙමනම් අපි වෘත්තාකාර හැඩති සංවෘත රූපයක් ඇඳා ඒ සංවෘත රූපයේ තුල අපි 2, 3, 4 කියන අවයව ටික සටහන් කරනවා. අන්න ඒක තුල කමා දැමීමක් අවශ්‍ය නැහැ. ඒ තුල කමා දැමීමක් අවශ්‍ය නැහැ. විහිදී විසිරී යන විදිහට 2, 3, 4 අර සංවෘත රූපයේ තුල ලියලා ඒ රූපය නැත්තම් ඒ සංවෘත රූපය අපි කැපිටල් A කියලා නම් කරනවා. එහෙම නැත්තම් රවුම ඇඳලා කැපිටල් A දැම්මත් අර ඉහත විස්තර කිරීමේ ආකාරයේ තියෙන නිසා අපි දන්නවා මේ එකත් පහත් අතර පූර්ණ සංඛ්‍යා කියන එක. එහෙමනම් දුවේ පුතේ 9 ශ්‍රේණිය වෙනකොට ඔය ක්‍රම තුනම දන්නවා. දැන් අපි බලමු මෙන්න මේ කුලකය ජනන ස්වරූපයෙන් කොහොමද නිරූපණය කරන්න කියලා. ජනන ස්වරූපයෙන් නිරූපණය කිරීමේදී අපි ඒක ලියනවා මෙන්න මේ අවයව නැත්තම් මේ විස්තර කිරීමේදී යෙදුන සංඛ්‍යා විශේෂය සංඛ්‍යා වර්ගය පොදුවේ හඳුන්වන්නට අපි කැමති ඉංග්‍රීසි අකුරක් භාවිතා කරනවා. මේ සංඛ්‍යා විශේෂය නිරූපණය කිරීමට කැමති ඉංග්‍රීසි අකුරක් භාවිතයට ගන්නට පුළුවන්. නමුත් අපි බහුලව සමස්තයක් විදිහටම අපි යොදාගන්නේ සිම්පල් x අකුර. ඉතින් අපි එහෙමනම් මෙතෙන්දි මේ x කියන එක යොදා ගන්නවා. ඒ x කියන එකෙන් අදහස් වෙන්නේ කවර සංඛ්‍යාද කියන එක අපි ලියන්නට ඕනි. දැන් එහෙමනම් අපි මේක ජනන ස්වරූපයෙන් ලියනකොට අපි යොදාගත්ත සංඛ්‍යා වර්ගය මොකක්ද කියන එක හැඳින්වීමට කැමති ඉංග්‍රීසි අකුරක් යොදා ගන්නවා. එහෙමනම් අපි බහුලව යොදාගන්නේ සිම්පල් x අකුර. එහෙමනම් දුවේ පුතේ, අපි දැන් මේ ජනන ස්වරූපයෙන් මේක ලිවීමේදී සංගල වරහණක් ඇරියා, සිම්පල් x ලිව්වා, x ලියලා 32ක් දැම්මා. ඊට පස්සේ අපි x කියන්නේ මොන සංඛ්‍යාවද කියලා අපි ලියනවා. අපි දැන් කිව්වේ විස්තර කිරීමක් ලෙස කිව්වේ මේ සමූහයට 1ත් 5ත් අතර පූර්ණ සංඛ්‍යා. 1ත් 5ත් අතර පූර්ණ සංඛ්‍යා. එහෙමනම් අපි දන්නවා මේ x කියලා කිව්වේ පූර්ණ සංඛ්‍යාවලට බව. එහෙනම් අන්න සංගල වරහන ඇතුලේ x ලිව්වා, 32ක් දැම්මා. x අනු පූර්ණ සංඛ්‍යාවකි. x යනු පූර්ණ සංඛ්‍යාවකි. නැත්තම් x යනු පූර්ණ සංඛ්‍යාවේ. අන්නේ අදහස ලියනවා. ලියලා ඉවර වෙලා අර 1ත් 5ත් අතර කියන එක මේ x ඇසුරෙන් අසමානතා ලකුණ යොදා ගනිමින් ලියනවා. එහෙ කොහොමද ලියන්නේ? 1ත් 5ත් අතර කියන්නේ x වල අගය 1ට වඩා විශාලයි, 5ට වඩා කුඩායි. 1ත් 5ත් අතර කියන්නේ ඒකනේ. 1ට වඩා වැඩි සහ 5ට වඩා අඩු කියන එකනේ. 1ත් 5ත් අතර කියන්නේ ඒක. අන්න ඒ නිසා අපි ඒක ලියනවා 1ට වඩා විශාලයි x, 5ට වඩා කුඩායි x කියලා. අපි 1 විශාලයි x, කුඩායි 5 කියන සංකේත භාවිතයෙන් ලියනවා. දැන් ඔබට මේ වෙලාවේ 10 ශ්‍රේණියේ ගණිතයේ එක කොටස තිබෙනවා නම් ඒකේ 18 වෙනි පාඩම පෙරලාගෙන බලන්න. ඔබට පෙළ පොත ළඟ තියාගෙන පාඩමකට සම්බන්ධ වීම ඉතා වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා දුවේ පුතේ, ඔබේ පොත් මේසේ ළඟම ඇති 10 ශ්‍රේණියේ ගණිතයේ එක පොත, එහෙමනම් අන්න ඒකේ 18 වෙනි පාඩම පෙරලා ගන්න ඒකේ තියෙනවා මම මේ කියන සංකේත. එහෙමනම් අන්න ජනන ස්වරූපයෙන් ඒ කුලකේ ලියන ආකාරයේ තමයි මේ කිව්වේ. අපි තවත් උදාහරණයක් ගමු. මේ ඉතා වැදගත්. දැන් අපි හිතමු සමූහය 1 සිට 5 දක්වා පූර්ණ සංඛ්‍යා. දැන් මුලින් මං කිව්වේ 1ත් 5ත් අතර පූර්ණ සංඛ්‍යා. දැන් මම මේ දෙවෙනියට ගන්න සමූහය 1 සිට 5 දක්වා පූර්ණ සංඛ්‍යා. අන්න එහෙමනම් මේ සමූහය විස්තර කිරීමක් විදිහට ලියනකොට අපි මේකට දාමු වෙනත් අකුරක්, කැපිටල් B. කැපිටල් B සමානයි සංගල වරහණක් ඇතුලේ 1 සිට 5 දක්වා පූර්ණ සංඛ්‍යා කියලා ලියනවා. 1 සිට 5 දක්වා ඉස්සෙල්ලා කිතිබේ 1ත් 5ත් අතර. දැන් 1 සිට 5 දක්වා පූර්ණ සංඛ්‍යා කියලා වරහණ ඇතුලේ ලිව්වාම, සංගල වරහණ ඇතුලේ ලිව්වාම අන්න විස්තර කිරීමක් ආකාරයට ආවා. දැන් මේක ලැයිස්තුගත කරමු. අන්න ලැයිස්තුගත කිරීමේදී ඉතා වැදගත් වෙන දෙයක් තියෙනවා. කුමක්ද ඒ? ලැයිස්තුගත කිරීමේදී 1 සිට 5 දක්වා පූර්ණ සංඛ්‍යා ටික ලියන්නට ඕනි. එහෙනම් අපි කරන්නේ මොකක්ද? 1 සිට 5 දක්වා කිව්වහම 1ත් අයිති, හැබැයි 5 අයිති නැහැ. මෙන්න මේ අවයව ලැයිස්තුගත කිරීමේදී ඉතා හොඳින් මතක තියාගන්නට අවශ්‍ය දේ තමයි 1ත් 5ත් අතර කිව්වොත් 1 අයිතිත් නැහැ, 5 අයිතිත් නැහැ. 1 සිට 5 දක්වා කිව්වොත් එහෙම 1 අයිති, 5 අයිති නැහැ. එහෙමනම් අන්න අවයව ටික වෙන්නේ මොනවාද? 1 2 3 4. අන්න සංගල වරහණ ඇතුලේ අපි 1 සිට 5 දක්වා පූර්ණ සංඛ්‍යා ටික ලියනවා 1 2 3 4. එහෙමනම් අන්න ඒක ලැයිස්තුගත කිරීමට අයිති. දැන් අපි වෙන් රූපයක දක්වනවා නම් සංවෘත වෘත්තාකාර හැඩති රූපයේ තුල 1 2 3 4 විසිරුවා ලියන්න පුළුවන්. දැන් ජනන ස්වරූපේ බලමු. ජනන ස්වරූපේ බලනකොට අපි ලියනවා කැපිටල් B සමානයි සංගල වරහණක් ඇතුලේ x 32ක්. x 32ක් x පූර්ණ සංඛ්‍යාවකි. දැන් එහෙනම් අපි කිව්වනේ 1 සිට 5 දක්වා කියනකොට 1 අයිති, 5 අයිති නැහැ කියලා. අන්න එහෙනම් ඒක අසමානතා ලකුණ යොදමින් ලියන ආකාරයේ කොහොමද? එකට වඩා විශාලයි හෝ සමානයි x පහට වඩා කුඩායි x කියන එක සංගල වරහණ තුල ලියනවා. එකට වඩා විශාලයි හෝ සමානයි x පහට වඩා කුඩායි x. එහෙමනම් අන්න අපි ලියනවා, එතකොට ජනන ස්වරූපෙන් ලියපු ආකාරයේ තුල කැපිටල් B සමානයි x කෙසේ දෙයත් x 32ක්. කෙසේ දෙයත් කියන එක තමයි 32කින් අදහස් වෙන්නේ. x කෙසේ දෙයත් x පූර්ණ සංඛ්‍යාවකි එකට වඩා විශාලයි හෝ සමානයි x පහට වඩා කුඩායි x කියලා සංගල වරහණ වහනවා. අන්න එහෙමනම් ලැයිස්තුගත කිරීම, වෙන් රූපය විස්තර කිරීම සහ ජනන ස්වරූපයෙන් b කියන කුලකයේ දක්වපු හැටි. බලමු තවත් කුල් තවත් අවස්ථාවක්. දැන් අපි කියනවා 1 සිට 5 තෙක් පූර්ණ සංඛ්‍යා. අන්න මෙතින්දි වෙනස 1 සිට 5 තෙක් පූර්ණ සංඛ්‍යා. දැන් ඉස්සෙල්ලම අපි කිව්වේ 1ත් 5ත් අතර පූර්ණ සංඛ්‍යා. ඊළඟට අපි කිව්වේ 1 සිට 5 දක්වා පූර්ණ සංඛ්‍යා. දැන් අපි කියනවා 1 සිට 5 තෙක් පූර්ණ සංඛ්‍යා. 1 සිට 5 තෙක් පූර්ණ සංඛ්‍යා කිව්වොත් අපි කොහොමද ගන්නෙ? අපි කියමු මේ සමූහයේ කැපිටල් C නම් මේ කැපිටල් C සමානයි සංගල වරහණ ඇතුළේ අපි ලියනවා විස්තර කිරීමක් ලෙස 1 සිට 5 තෙක් පූර්ණ සංඛ්‍යා. දැන් ලැයිස්තුගත කිරීම ඉතා වැදගත්. ලැයිස්තුගත කිරීමේදී අපි මෙන්න මේ 1 සිට 5 තෙක් පූර්ණ සංඛ්‍යා කියන එකට අයත් වන අවයව මොනවාද කියලා හඳුනා ගන්නට ඕනි. එහෙමනම් අන්න දුවේ පුතේ හොඳට මතක තියාගන්න, 1 සිට 5 තෙක් කියනකොට 1ත් අයිති 5ත් අයිති. 1ත් අයිති 5ත් අයිති. එහෙමනම් අවයව ලැයිස්තුගත කිරීමේදී ඒ වරහන තුල අපි ලියනවා 1 කමාවක් 2 කමාවක් 3 කමාවක් 4 කමාවක් 5. අන්න එහෙමනම් සිට තෙක් කියන අවස්ථාව ඉතා වැදගත්. ඔන්න හොඳට මතක තියා ගැනීම අවශ්‍යයි. එහෙනම් 1 සිට 5 තෙක් පූර්ණ සංඛ්‍යා කිව්වොත් 1 2 3 4 5 කියන අවයව සියල්ල අයිති වෙනවා. එහෙමනම් දැන් අපි වෙන් රූපයක දක්වනකොට වෘත්තාකාර සංවෘත රූපයේ තුල 1 2 3 4 5 විසිරුවා ලියනවා. ජනන ස්වරූපයට යනකොට කොහොමද අපි ලියන්නේ? කැපිටල් C සමානයි සංගල වරහණක් ඇරියා x 32ක්. ඒ කියන්නේ x කෙසේ දෙයක් x පූර්ණ සංඛ්‍යාවකි. ඊට පස්සේ අපි ලියනවා 1ත් අයිති 5ත් අයිති නිසා 1 විශාලයි හෝ සමානයි x, 5ට වඩා කුඩායි හෝ සමානයි x. අන්නේ ආකාරයට අසමානතා ලකුණ සමාන ලකුණත් සම්බන්ධ කරගනිමින් සංගල වරහණ තුල ලියනවා. ඉතින් අන්නේ ආකාරයටයි දුවේ පුතේ ජනන ස්වරූපයෙන් ලියන්නේ. ඉතින් බොහෝ දරුවෝ මේ ජනන ස්වරූපය අමාරුයි කියලා පොඩි ගැස්මක් ඇති කරගන්නවා. නමුත් එය එසේ වන්නේ නැහැ. ඔබ හොඳට මේක තේරුම් ගත්තොත් අපිට පුළුවන් ඉතා පහසුවෙන් මේ ජනන ස්වරූපය කියන එක තේරුම් අරගන්නට. ඉතින් ඒ නිසා මම ඔබ සැමටම කියන්නේ, දැන් පොතේ තියෙන අභ්‍යාසයේ කුලක නිරූපණය කරන ආකාර හතර පිළිබඳ අභ්‍යාසය අදම කරන්න කියලා. දැන් අපි බලමු දුවේ පුතේ කුලකේක අවයව ලිවීමේදී නැත්තම් ලැයිස්තුගත කර දැක්වීමේදී වැදගත් වන කරුණක් පිළිබඳව. මොනවාද මෙහිදී අපි කල්පනාවට ගත යුත්තේ? කිසියම් අගයක්, එහෙම නැත්තම් දෙයක්, නැත්තම් ඒ සමූහයට අයත් වන ද්‍රව්‍යයක් අපි එම කුලකේ අවයවයක් වේ කියලා ප්‍රකාශ කරන සංකේතයක් තිබෙනවා. ඔබට මතක ඇති අපි මේ සංකේතය හතේ පොතේදිමයි ඉගෙන ගත්තේ. අවයවයක් වේ, මතකනේ, අර සීයපුර වගේ ලියලා මැදින් තිරස්සතට පොඩි රේඛා කෑල්ලක් ගැහුවාම ලැබෙන සංකේතය අන්න ඒක තමයි අවයවයක් වේ කියන සංකේතය. ඉතින් එහෙමනම් දෙක ගණින සංඛ්‍යා කුලකේ අවයවයක් වේ කියලා අපි කොහොමද සංකේත වලින් ලියන්නේ? දෙක ලිව්වා අර අවයවයක් වේ කියන සංකේතයේ ඊළඟට ලිව්වා ඊට පස්සේ සංගල වරහණක් ඇතුලේ ගණින සංඛ්‍යා කියලා දානවා. සංගල වරහණ වහනවා. අන්න එහෙමනම් දෙක අවයවයක් වේ ගණින සංඛ්‍යා කුලකේ කියලා ඉන්න හිමයි අපි ලියන්නේ. ඒ වගේම දුවේ පුතේ ඔබ මතක තියාගත යුතු කාරණාවක් තමයි කුලකේක එකම අවයවය නැවත නැවත නොලියන බව. එකම අවයවය නැවත නැවත ලියන්නේ නැහැ. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ඉංග්‍රීසියෙන් අනුරාධපුර කියන වචනේ අකුරු ලියමු. කුලකේ විස්තර කිරීමට දීලා තියෙනවා කැපිටල් X සමානයි අනුරාධපුර වචනේ අකුරු කියලා සංගල වරහන වහනවා. එහෙනම් අපි මේක ලැයිස්තුගත කරනකොට අන්න අපි ගත යුත්තේ මොනවාද? එකම අවයවය නැවත නැවත ලියන්නේ නැහැ. අනුරාධපුරයේ කියන වචනේ අනුරාධපුර කියන වචනේ එකම අකුර නැවත නැවත යෙදී ඇති බව ඔබට තේරෙනවා ඇති. අපි අවයව ලැයිස්තුගත කිරීමේදී එක අවයවයක් එක වතාවයි ලියන්නේ. එක අවයවයක් එක වතාව බැගින් තමයි ලියන්නේ. එහෙමනම් අපි අනුරාධපුර කියන වචනේ ලියනකොට අවයව ලැයිස්තුගත කිරීමේදී ඒ අකුර ගන්නවා, එන් අකුර ගන්නවා, යූ අකුර ගන්නවා, ආර් අකුර ගන්නවා. අන්න ඊළඟට ඒ අකුරක් තියෙනවා, ඒක ගන්නෙ නෑ. ඊළඟට ඩී අකුර ගන්නවා, එච් අකුර ගන්නවා, නැවතත් ඒ අකුරක් තියෙනවා, ඒක ගන්නෙ නෑ. ඊළඟට පී අකුර ගන්නවා, ඊට පස්සේ අන්න යූ අකුර තියෙනවා, අපි ආයෙ ගන්නෙ නෑ. ආර් අකුර තියෙනවා, ආපහු ගන්නෙ නෑ, ඒ අකුර ආයෙ ගන්නෙත් නෑ. ඉතින් අන්න ඒ විදිහට ඒ එන් යූ ආර් ඩී එච් පී කියන අකුරු ටික තමයි මෙන්න මේ කුලකේ අවයව වෙන්නේ. එහෙනම් මෙන්න මේ කුලකේ අවයව ගණන අවයව ලියනකොට එකම අවයවේ නැවත නැවත ලියන්නේ නැහැ කියන ලක්ෂණයත් ඉතා වැදගත්. එහෙමනම් ඊළඟට අපි දන්නවා අවයව ගණන ලිවීම කුලකවලදී ඉතා වැදගත් වන දෙයක්. කුලකේක අවයව ගණන සංකේත මගින් ලිවීම ඉතා වැදගත්. අවයව ගණන සංකේත මගින් ලිවීමේදී අපි සිම්පල් එන් අකුර යොදා ගන්නවා. සිම්පල් එන් අකුර තමයි යොදන්නේ. සිම්පල් එන් අකුර යොදනවා. දැන් අපි අනුරාධපුර කියන වචනේ අකුරු කුලකය කැපිටල් X වලින් තමයි සංකේතවත් කරේ. එහෙමනම් අපි කැපිටල් X කුලකේ අවයව ගණන ලිවීමේදී අපි සංකේත යොදාගන්නේ කොහොමද? සිම්පල් එන් අකුර දැම්මා, වරහණක් ඇතුලේ කැපිටල් X ලිව්වා, ලියලා සමානයි 7යි කියලා ලියනවා. එතකොට මෙන්න මේ X කුලකේ අවයව ගණන 7යි කියලා අපි ලියන්නේ, නිවැරදිව ලියන්නේ සිම්පල් n වරහණක් ඇතුලේ කැපිටල් X දැම්මා සමානයි 7 කියලා ලියනවා. දැන් සමහර දරුවෝ මෙන්න මේ සිම්පල් n කැපිටල් X සමානයි අවයව ගණන ලිවීමේදී සංගල වරහන් භාවිතා කරනවා අර සංඛ්‍යාව ලියන්නට. සපුරා වැරදි. ඉතා හොඳින් මතක තබා ගත යුතුයි. කිසිසේත්ම අවයව ගණන ලිවීමේදී සංගල වරහන් යොදන්නේ නැහැ. එහෙනම් සිම්පල් n කැපිටල් X සමානයි නිකම්ම අවයව 7යි නම් 7යි කියලා ලියනවා. ඒතර අන්නේ ආකාරයට තමයි අවයව ගණනක් ප්‍රකාශ කරන්නේ, නැත්නම් සංකේත මගින් ඉදිරිපත් කරන්නේ. ඒ වගේම දුවේ පුතේ ඔබට මතකද 9 ශ්‍රේණියේ කුලකවල කුලකේක තිබෙන අවයව ගණන අනුව කුලක වර්ග කරා. කුලකේක තිබෙන අවයව ගණන අනුව කුලක වර්ග කීපයක් අපි හඳුනගත්තා. දැන් මතක් කරගත්තොත් එහෙම අසීමිත අවයව ගණනක් තිබෙන කුලක අපි හැඳින්නුවා අපරිමිත කුලක කියලා. ඒ වගේම සීමිත අවයව ගණනක් තිබෙන කුලක අපි හැඳින්නුවා පරිමිත කුලක කියලා. දැන් උදාහරණයක් ගත්තොත් ඉංග්‍රීසි හෝඩිය අකුරු 10ට අඩු ගණින සංඛ්‍යා. අන්න ඒවයි සීමිත අවයව ගණනක් තිබෙන්නේ. ගණන් කළ හැකි අවයව ගණනක් තිබෙනවා. එහෙනම් ඒවා තමයි පරිමිත කුලක. ඒ වගේම අපරිමිත කුලක කියලා කිව්වේ ගණන් කරන්න බැරි තරම් අවයව තියෙන ඒවා. ගණින සංඛ්‍යා. ගණින සංඛ්‍යා කුලකේ අවයව කීයක් තිබෙනවද කියලා ගණන් කරන්න බෑ. ඉරට්ටේ සංඛ්‍යා. ඔත්තේ සංඛ්‍යා කෙලවරක් නැහැ. අන්න ඒ නිසා ඒවා තමයි අපරිමිත කුලක වලට උදාහරණ හැටියට ගන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම අවයව කිසිවක් නොමැති කුලක අපිට හම්බ වුණා. අද පාඩම ආරම්භයේදීම අපිට හම්බ වුණා එකක් මතකද? කුලකයක් හඳුනා ගැනීමේදී මීටර පහක් උස මිනිසුන් මේ ලෝකේ නැහැ. නමුත් ඒ කුලකයක් නිශ්චිතව හඳුනාගත හැකි. අන්න ඒ නිසා අවයව කිසිවක් නොමැති මීටර පහක් උස මිනිසුන් වැනි සමූහ අභිශූන්‍ය කුලක වල විදිහට සලකනවා. ඉතින් අභිශූන්‍ය කුලක වලට උදාහරණ ඔබ හිතලා බලලා දැකපු එකක් කවදාක්වත් ප්‍රකාශ කරන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබ හොඳට කල්පනා කරලා හිතලා තමයි ලියන්. බිංදුවත් එකක් අතර පූර්ණ සංඛ්‍යා. බිංදුවයි එකයි අතර පූර්ණ සංඛ්‍යා කිසිවක් නැහැ. දශම සහ භාග තමයි තියෙන්නේ. එහෙනම් අන්න බිංදුවත් එකක් අතර පූර්ණ සංඛ්‍යා කියන්නේ අභිශූන්‍ය කුලකයක්. 10ට අඩු 20 ගුණාකාර. 10ට අඩු 20 ගුණාකාර නැහැ. 20 ගුණාකාර තියෙන්නේ 20 හෝ ඊට වඩා වැඩි ඒවා. ඉතින් අන්න එවැනි ඒවා තමයි අභිශූන්‍ය කුලක කියලා කියන්නේ. ඉතින් ඒ වගේම දුවේ පුතේ ඔබ මතකද 9 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා ඊළඟට කුලක යුගල්. මේ කුලක යුගලුත් මතක තබා ගැනීම ඉතා වැදගත්. එක යුගලක් තමයි තුල්ලිය කුලක. තවත් යුගලයක් තමයි සම කුලක. තවත් යුගලයක් තමයි වියුක්ත කුලක. තවත් යුගල වර්ගයක් තමයි උපකුලක. බලන්න දුවේ පුතේ කුලක යුගල් වර්ග තුනක් අපි දන්නේවා තියෙනවා. තුල්ලිය කුලක කියලා කියන්නේ මොනවාද? කිසියම් කුලක දෙකක අවයව ගණන සමාන වෙනවා නම් අන්න ඒවා තුල්ලිය කුලක වේ. කුලක දෙකක තියෙන අවයව ගණන සමාන වෙනවා නම් අන්න එවැනි කුලක තුල්ලිය කුලක වේ කියලා අපි කියනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපි කියමු සංගීත ස්වර. කැපිටල් A කියන කුලකය සංගීත ස්වර කියලා හිතමු. ඒ වගේම කැපිටල් B කියන කුලකය දේ දුන්නේ වර්ණ කියලා හිතමු. එහෙමනම් සංගීත ස්වර කුලකයේ තියෙනවා ස්වර හතක්. ඒ නිසා අවයව හතයි. ඒ වගේම B කියන කුලකයේ දේ දුන්නේ වර්ණ තියෙනවා. දේ දුන්නේ වර්ණත් හතක් තියෙනවා. එතකොට සංගීත ස්වරත් හතයි, දේ දුන්නේ වර්ණත් හතයි. එහෙමනම් මේ කුලක දෙකේ අවයව ගණන සමානයි. අවයව ගණන සමාන නිසා මෙන්න මේ ආකාරයේ එන A හා B වැනි කුලක තුල්ලිය කුලක වේ කියලා අපි කියනවා. ඊළඟට සම කුලක කියන්නේ මොනවාද? සම කුලක කියලා කියන්නේ අවයව ගණන වගේම අවයවද සමාන වන කුලක. කුලක දෙකක අවයව ගණන විතරක් නෙමෙයි, ඒකේ තියෙන අවයව අපි හඳුනන අනිත් කුලකයේ තියෙන අවයවම විය යුතුයි. අවයව ගණන මෙන්ම අවයවද සමාන වේ නම් කුලක දෙකක් අන්න එවැනි කුලක සම කුලක වේ කියලායි අපි දක්වන්නේ. එහෙමනම් අපි උදාහරණයක් ගත්තොත් අපි කියමු කැපිටල් X සමානයි කුලක කියන වචනේ අකුරු. කුලක වචනේ අකුරු කියන එක ගත්තොත් එහෙම මොනවාද කුලක වචනේ අකුරු වෙන්නේ? කුයන්න ලයන්න කයන්න. ඒ වගේම කැපිටල් Y සමානයි කකුල වචනේ අකුරු කියමු. කකුල වචනේ අකුරු. එහෙනම් එතනත් අපිට එනවා මොනවාද? කයන්න, කුයන්න, ලයන්න. කකුල වචනේ අකුරු වලට ආයත් වන අවයව තමයි කයන්න, කුයන්න, ලයන්න. කුලක වචනේ අකුරු වලට ආයත් වන අවයව කුලකේ තමයි කුයන්න, ලයන්න, කයන්න. කුලක දෙක විනස්, සමූහ දෙක විනස්. නමුත් ඒකේ තියෙන අවයව ගණන වගේම අවයවද සමාන වේ. අවයව ගණන මෙන්ම අවයවද සමාන වන මෙන්න මේ ආකාරයේ කුලකවලට අපි කියනවා සමකුලක කියලා. සමකුලක කියලා කියනවා අන්න ඒවට. ඒ වගේම ඊළඟ කුලක වර්ගයේ තමයි යුගල වර්ගයේ තමයි වියුක්ත කුලක. වියුක්ත කුලක කියලා කියන්නේ දුවේ පුතේ පොදු අවයව නොමැති කුලක යුගලකට අපි කියනවා වියුක්ත කුලක කියලා. ඒ කුලක දෙකට පොදු අවයව නැහැ. දැන් බලන්න සම කුලකවල කුලක දෙකේ අවයව සියල්ල දෙකටම පොදුයි. ඉතින් ඒ සම කුලක වියුක්ත කුලකවල තියෙන ලක්ෂණය තමයි කුලක දෙකක පොදු අවයව නොමැතිනම් අන්න එවැනි කුලක යුගල් වියුක්ත කුලක යුගල්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ගැහැණු ළමුන් කුලකයේ සහ පිරිමි ළමුන් කුලකයේ පොදු අවයව නැහැ. ඒ වගේම අපි ගත්තොත් ඉරට්ටේ සංඛ්‍යා සහ ඔත්තේ සංඛ්‍යා කුලකය පොදු අවයව නැහැ. ඒ වගේම අපි ගත්තොත් ප්‍රථමක සංඛ්‍යා සහ සංයුත සංඛ්‍යා දෙකටම පොදු අවයව නැහැ. හරි. 10 ශ්‍රේණියේ සිසුන් සහ 11 ශ්‍රේණියේ සිසුන් කුලක දෙක වියුක්තයි. පොදු අවයව නැහැ. ඒ වගේම විශාකා විද්‍යාලයේ සිසුන් සහ කුඩා කුසුම් විද්‍යාලයේ සිසුන් පාසල් දෙකේම ඉන්න පුළුවන් ළමයි කවුරුත් නැහැ. ඒ නිසා අන්න එහෙම කුලක දෙකකට පොදු අවයව නැත්නම් එවැනි කුලක යුගල් අපි හඳුන්වනවා වියුක්ත කුලක කියලා. ඒ වගේම උපකුලක කියන්නේ මොනවාද? කිසියම් කුලකේක අවයව සියල්ලම තවත් කුලකයක් තුල තිබේ නම් තවත් කුලකයක් තුල පිහිටයි නම් අන්නේ මුලින් සඳහන් කරපු කුලකය පසුව සඳහන් කළ කුලකයේ උපකුලකයක් වේ කියලායි අපි කියන්නේ. කිසියම් කුලකේක අවයව සියල්ලම තවත් කුලකයක් තුල තිබේ නම් අන්නේ වෙනි කුලක උපකුලක හැටියට අපි දක්වනවා. දැන් අපි ගත්තොත් එහෙම 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා. 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා කියලා කුලකයක් ගමු. කැපිටල් A සමානයි 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා. දැන් මේ කුලකේ ලැයිස්තුගත කරොත් එහෙම 2 3 5 7 2 3 5 7 දැන් 2 3 5 7 තමයි 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා කුලකයට අයිති වෙන්නේ. ඊළඟට දැන් අපි ගත්තොත් එහෙම ඊළඟට අපි ගත්තොත් මේ 4ත් 4 පූර්ණ සංඛ්‍යා. අන්න B කියන කුලකයට ගන්නවා 1ත් 4ත් 4 පූර්ණ සංඛ්‍යා. 1ත් 4ත් 4 පූර්ණ සංඛ්‍යා කුලකයට වැටෙන්නේ මොනවාද? 2 සහ 3. 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා කුලකයේ තමයි A. 1ත් 5ත් 4 1ත් 4ත් 4 පූර්ණ සංඛ්‍යා තමයි B. එතකොට මෙන්න මේ කුලක දෙකේ ගත්තොත් B කුලකයේ අවයව වලට වැටෙන්නේ 2 සහ 3. A කුලකයේ අවයව හැටිය සැලකෙන්නේ 2 3 5 7. එහෙමනම් B වල අවයව සියල්ල A කුලකයේ තුල තියෙනවා. එහෙමනම් අපි වෙන් රූපයක දක්වනකොට A රවුම ඇතුලේ තමයි B රවුම අඳින්නේ. B වල අවයව සියල්ල A-ට. අන්න ඒ නිසා අපි කියනවා B උපකුලකයක් වේ ඒවල. දැන් උපකුලක සංකේතය ඔබට පොතෙන් හොයාගන්නට පුළුවන්. මතකයට ගත්තොත් B උපකුලකයක් වේ A කියන සංකේතය අපිට ලියන්නට පුළුවන්. එහෙමනම් දුවේ පුතේ මේ උපකුලක අදහස ගන්න තව ඉතා වැදගත් වෙන් රූපාසිත ගැටලුව ලියදෙන අදහසක් තියෙන අවස්ථාවක් තිබෙනවා. දැන් උදාහරණයක් මම කිව්වොත් එහෙම අපි හිතමු තැපැල් කාර්යාලයකට යන මිනිසුන් ගැන. තැපැල් කාර්යාලයකට මිනිස්සු යනවා ලිපි තැපැල් කිරීමට. ඒ වගේම මුද්දර මිල දී ගැනීමට. තැපැල් කාර්යාලයකට මිනිස්සු යනවා ලිපි තැපැල් කිරීමට, ඒ වගේම මුද්දර මිල දී ගැනීමට. දැන් අපි කියනවා අදහසක් මෙහෙම. ලිපි තැපැල් කිරීමට පැමිණි සියලුම දෙනා මුද්දර මිල දී ගත්තහ. ලිපි තැපැල් කිරීමට පැමිණි සියලුම දෙනා මුද්දර මිල දී ගත්තහ. අන්න බලන්න දුවේ පුතේ, ලිපි තැපැල් කරන්න ආපු සියලුම දෙනා මුද්දර මිල දීගෙන තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ මුද්දර මිල දීගෙන තියෙනවා ලිපි තැපැල් කරන්න ආපු නැති අය. හැබැයි ලිපි තැපැල් කරන්න ආපු සියලුම දෙනා මුද්දර මිල දීගෙන තියෙනවා. එහෙනම් අන්න ලිපි තැපැල් කිරීමට පැමිණි පුද්ගලයන්ගේ කුලකය මුද්දර මිල දී ගැනීමට පැමිණි අයගේ කුලකයේ උපකුලකයක් වෙනවා. ලිපි තැපැල් කරන්න ආපු සියලුම දෙනා මුද්දර මිල දී ගත්තනම් ලිපි තැපැල් කිරීමට පැමිණි සියලුම දෙනා මුද්දර මිල දී ගත් කුලකයේ තුල තමයි ඉන්නේ. ඒ නිසා ලිපි තැපැල් කිරීමට පැමිණි සියලුම දෙනා මුද්දර මිල දී ගත්හ කිව්වනම් අන්න ඒක මුද්දර මිල දී ගන් පිරිසගේ කුලකයේ උපකුලකයක් වෙනවා ලිපි තැපැල් කිරීමට පැමිණි අයගේ කුලකය. එහෙමනම් අන්න එවැනි අදහස් හොඳට මතක තියාගන්නට ඕනි. ඔබ වෙන් රූප පිළිබඳව කතා කරනකොට නැත්නම් වෙන් රූප පාසියට ගැටලුවට යනකොට ඔය අදහස ඉතා වැදගත් වෙනවා. ඉතින් දුවේ පුතේ ඊළඟට අපි යමු 10 ශ්‍රේණියේදී කුලක පිළිබඳ වෙන් රූප ඒවායේ අවයව ගණන අතර සම්බන්ධය වෙන් රූපාසිත ගැටලුව වැනි කාරණා තමයි අපට තව දුරටත් ඉගෙන ගැනීමට තිබෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණා වලදී විශේෂයෙන්ම අපි 10 ශ්‍රේණියේදී කුලක දෙකක් සහිත වෙන් රූප පමණයි කතා කරන්නේ. ඔබට මතකනේ මං කිව්ව පටන් ගන්නකොටම 11 ශ්‍රේණියේ 25 වෙනි පාඩමටත් කුලක ගැන ඉගෙන ගන්නවා කියලා. එහෙනම් 11 ශ්‍රේණී 25 වෙනි පාඩමට ගෙනියන්නේ මොනවාද අපි? 11 ශ්‍රේණීදී අපි කුලක තුනක් සහිත වෙන් රූපාසිත ගැටලු තමයි කතා කරන්නේ. ඒ වගේම විශේෂයෙන්ම දුවේ පුතේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ලැබෙන්නේ කුලක දෙකක වෙන් රූප හෝ කුලක තුනක වෙන් රූපාසිත ගැටලු. අන්න ඒ කරුණත් ඔබ හොඳට මතක තබා ගන්නට ඕනි වෙනවා. ඉතින් වෙන් රූප ආශ්‍රිතව ගැටලු ගැන කතා කිරීමට පෙර අපි කුලක දෙකක් වෙන් රූපයක් ඇතුළේ පිහිටන ආකාර පිළිබඳ මතක් කරමු. දැන් ඔබ කල්පනා කරන්න බලන්න, වෙන් රූපයක් ඇඳීමේදී සර්වත්‍ර කුලකයක් තුල නිරූපණය කිරීම ඉතා වැදගත් වෙනවා. සර්වත්‍ර කුලකේ අපි නිරූපණය කරන්නේ ඍජු කෝණාශ්‍රයක් තුල දැක්වීමෙන්. ඍජු කෝණාශ්‍රයේ තමයි සර්වත්‍ර කුලකේ, සර්වත්‍ර කුලකේ සංකේතය ඔබේ පොතෙන් බලලා හඳුනාගන්න. අන්න ඍජු කෝණාශ්‍රයක් ඇඳලා සර්වත්‍ර කුලකේ දානවා. දැන් අපි වෘත්තාකාර හැඩ දෙකක් මේක තුල පිහිටවන්නට ඕනි කුලක දෙක හැටියට. වෘත්ත දෙක පිහිටවන්න පුළුවන් ආකාර ගැන හිතන්න. ඍජු කෝණාශ්‍රයේ තුල වෘත්ත දෙක පිහිටවිය හැකි ආකාර අපි හිතමු බලන්න. එකක් තමයි අපිට මතක් වෙනවා, එක රවුමක් ඇඳා ඒ රවුම කපාගෙන යන්නට තවත් රවුමක් අඳින්න පුළුවන්. දැන් ඔබ ළඟ 10 ශ්‍රේණියේ පොත තිබෙනවා නම් 180 පිටුවේ තිබෙන වෙන් රූපේ දිහා බලන්න. අන්න ඒ ආකාරයට පාට කරපු වෙන් රූප තිබෙනවා. අන්න ඒ වෙන් රූපයක ආකාරයට අපිට රවුම් දෙක එකක් කැපී අනිත් එක යන විදිහට අඳින්නට පුළුවන්. ඒ වගේම තවත් ආකාරයකට මේ වෘත්ත දෙක පිහිටවන්නට පුළුවන් කොහොමද? එක රවුමක් ඇතුලේ තවත් රවුමක් විදිහට. අන්න දැන් මම කිව්වේ ඉස්සෙල්ලා මේ මොහොතකට කලින් අපි කිව්වේ ඒ කියන්නේ උපකුලක ආකාරයට පිහිටවන්නට පුළුවන්. එක රවුමක් ඇතුලේ තවත් රවුමක් දැක්වීමේ ක්‍රමය තමයි අනිත් ආකාරය. ඒ වගේම අනිත් ආකාරයේ තවත් විදිහකට නම් අපට මේ කුලක දෙක වෙන වෙනම කිසිම සම්බන්ධයක් නැතුව වෙන වෙනම දෙපැත්තෙන් ඇඳලා ඍජු කෝණාශ්‍රය තුල දක්වන්නට පුළුවන්. එහෙමනම් දුවේ පුතේ අන්න අපි මේ වෙන් රූප ආකාර තුනක් කුලක දෙකක් එකිනෙකට වෙනස්ව තැබිය හැකි ආකාර තුනක් තමයි ඔය කතා කරේ. මම ඔය අවසානයේ සඳහන් කරපු ආකාරයේදී කුලක දෙකට පොදු අවයව නැහැ, පොදු අවයව නැති නිසා අන්න එහෙම වෙන්වෙන්ව වෙන් රූප දෙක නිරූපණය කිරීම වියුක්ත කුලක නිරූපණයක් ලෙසයි අපි සලකන්නේ. ඉතින් දුවේ පුතේ අපිට දැන් පේනවා කුලක දෙකක් එකිනෙක හරහා යන විදිහට ඇන්දොත් අන්න ඉතින්දී අපි තියෙනවා කුලක දෙකට පොදු අවයව සහිතව. පොදු අවයව සහිත වෙනවා. ඉතින් එහෙමනම් දුවේ පුතේ මෙන්න මේ වෙන් රූපවල අපි දක්වනවා කුලක දෙකක ඡේදනය, මේලය සහ අනුපූරකය කියලා තවත් අවස්ථා තුනක්. මෙන්න මේ ඡේදනය, මේලය, අනුපූරකය කියන අවස්ථා තුනත් ඒවායේ අවයව ගණන් අතර ඇති සම්බන්ධතාවයත් තව ඉදිරියේදී අපිට සාකච්ඡා කිරීමට තිබෙනවා. ඒත් දුවේ පුතේ අද අපිට වෙන් වෙලා තියෙන කාලය නිමාවෙමින් යන බව අපිට පේනවා. ඉතින් දුවේ පුතේ අද අපිට මේ කුලක පිළිබඳව කතා කරන්නට හැකිවන්නේ මෙන්න මේ දක්වා පමණයි. එහෙමනම් දුවේ පුතේ අද අපි ඉගෙන ගත්තා කුලකයක් කියන්නේ මොකක්ද, කුලක කොහොමද හඳුනාගන්නේ, ඒ වගේම කුලකයක් නිරූපණය කරන ආකාර මොනවාද, විස්තර කිරීමක්, ලැයිස්තුගත කිරීමක්, වෙන් රූප ලෙස දැක්වීමක් සහ අද අලුතින් ඉගෙන ගත්ත ජනන ස්වරූපය. ජනන ස්වරූපය අපි ඉතා හොඳින් පැහැදිලි කරගත යුතුයි. ඒ ජනන ස්වරූපය හොඳට තේරුම් අර ගැනීම ඉතා වැදගත් වෙනවා. එතෙන්දී විශේෂයෙන් අසමානතා සංකේත භාවිතා කරනවා. ඒ වගේම සංඛ්‍යා දෙකක් අතර සංඛ්‍යා දෙකක සිට දක්වා කියන එක, ඒ වගේම සිට තෙක් කියන වචන තුන භාවිතාවන අවස්ථාවලදී අවයව අදාළ අවයව යොදා ගන්නා ආකාර පිළිබඳව විශේෂයෙන් අපි කතා කරා. ඒ වගේම අවයව ගණන කුලකේ කවයව ලිවීමේදී අපි කුමක් කළ යුතුද, අවයව ගණන අනුව කොහොමද කුලක වර්ග කරන්නේ, ඒ වගේම කුලක යුගල් මොනවාද තියෙන්නේ, ඒ වගේම කුලකවල වෙන් රූප කොහොමද නිරූපණය කිරීමේදී කුලක දෙකක් සහිත වෙන් රූප දක්වන්නේ කියන කාරණා තමයි අපි කතා කරේ. අපි ඉදිරියට තියෙනවා කුලකයක ඡේදනය, මේලය සහ අනුපූරකය. ඡේදනය කිව්වොත් අපි සරලව කිව්වොත් ඡේදනය කියලා කියන්නේ කුලක දෙකකට පොදු, එහෙම නැත්නම් හා කියනවා, ඒට හා බීට, සිංහල හා දෙමළ. ආන්න එක තමයි ඡේදනය කියන්නේ. නැත්තම් සිංහලත් දෙමළත් දෙකම කතා කරන. ඒ වගේ පොදු දෙකටම පොදු අවයව තමයි ඡේදනයේදී දක්වන්නේ. මේලේ කියලා කියන්නේ කුලක දෙකට අයිති සියලුම දෑ. සියලුම දෑ. එහෙමනම් සියලුම දෑ කියන එක අපි මේලේ වශයෙන් දක්වනවා. එතින්දී අපි යොදා ගන්නවා අදහස් ප්‍රකාශ කිරීමේදී හෝ කියන වචනය. සිංහල හෝ දෙමළ කතා කරන. ඒට හෝ බීට අයත්. අන්නේ අදහස තමයි එතනින් එන්නේ අනුපූරකේ කියලා කියන්නේ කුලකේක අනුපූරකේ කියලා කියන්නේ කිසියම් කුලකයකට අයත් නොවන කියන අදහස. ඉතින් මේ අයත් නොවන කියන අදහස අනුපූරකේ හැටියට දක්වනවා. සිංහල කුලකේ අනුපූරකේ කියලා කියන්නේ සිංහල කතා නොකරන අය. 10 ශ්‍රේණියේ සිසුන්ගේ අනුපූරකේ කියන්නේ 10 ශ්‍රේණියේ නොවන අය. අන්නේ ආදී වශයෙන් අපට අනුපූරකයේ මේලේ සහ ඡේදනයේ සරලව දක්වන්නට පුළුවන්. ඉතින් දුවේ පුතේ මෙන්න මේ කාරණා ටිකත් මතකේ තියාගෙන ඊළඟ දිනේ ගණිතයේ පාඩමට ඔබ සූදානම් වෙන්න. අන්න එතකොට අපි මේ පාඩමේ ඉදිරි අවස්ථා දක්වා සාකච්ඡා කරගෙන යමු. එහෙමනම් දුවේ පුතේ අදට අපිට ලැබී තිබෙන කාලය නිමා වෙලා තියෙනවා. ඔබට සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර වගේම 10 ශ්‍රේණියේ 9 ශ්‍රේණියේ ගණිතයේ පෙළ පොත්ය හොයාගෙන ඒවයි තියෙන අභ්‍යාස කරලා ඔබගේ ගුරු මෑණිවරු පියවරුන්ගේ උදව් ඇතිව ඒවා නිවැරදි කර ගන්නට බලන්න. එහෙමනොත් ඔබට ඉතා පහසෙන් මේ කුලක පාඩමෙන් එන ප්‍රශ්න ජය ගැනීමට හැකි වෙනවා නොඅනුමානයි. එහෙමනම් දුවේ පුතේ අදට මානවතිනවා. ඔබට ජයෙන් ජයම ලැබේවා.
එතන ආදරණීය දුවේ පුතේ අද දවසේ ගණිතයේ පාඩම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශක නුවන් අතපත්තු ගුරුතුමන්.